පින්වත්නි, ශ්‍රී බුද්ධ වර්ෂ 2551 හෙවත් විවාහාර වර්ෂ 2007 වෙසක් මාස 12 වෙනි සෙනසුරාදා මහනුවර හන්තාන ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේදී පූජ්‍යපාද පිටිකල ගුණරත්න සාමින් වහන්සේ විසින් පවත්වන ලද සීල භාවනා වැඩසටහන දිවා දානෙන් පසු කරන ලද ධර්ම දේශනය.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේ සාසනික ප්‍රතිපදාව පිළිබඳව හඳුන්වා දීමකුයි කරනු ලබන්නේ. ඊළඟට වතාවේ ඉඳලා අපි කෙටි කාලයක් නමුත් හිත වඩන භාවනා කරන වැඩපිළිවෙලකට යම් කාලයක් යොදවන්නත් ඕන. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ අද දවසේ භාවනා නොකරන අය කියලා. භාවනා කරනවා කියන අදහස මුගක් දෙනෙක් තියෙන්නේ එක් ඉරියව්වක වාඩි වෙලා කය ඍජුව තබාගෙන නිසුල්මනේ යමක් මෙනෙහි කරමින් සිතීම භාවනාව කියලයි අපේ රටේ හුඟක් දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ. එහෙත් අපි අද කළ දේ පිළිබඳව සැලකුවත් දැනුත් මේ මොහොතේ අපි සිතත් ප්‍රඥාවත් දෙකම වැඩි දියුණු කරලා තියෙනවා. සිත වඩලා තියෙනවා, නුවණ වඩලා තියෙනවා. සිත වැඩුවේ කොහොමද? මේ ධර්මයට හිත යොමු කරමින්, ඒ අනුව මෙනෙහි කරමින් කෙලෙස් උපදින්නට තියෙන ඉඩ වැහුවා. නුවණ වැඩුවේ කොහොමද? අසන ධර්මය අර්ථ පරීක්ෂා කරමින් අවිද්‍යාව දුරු කරන, නිරුද්ධ කරන, ක්ලේශ ප්‍රහාණය කරන පිළිවෙල මෙනෙහි කරමින් මේ මෙසේ වෙනවා නොවේද, මේ මෙහෙමමයි නේද කියලා ඒ දැනුම අවබෝධයේ අපි ඇති කරගත්තා. තවදුරටත් ඒ දැනුම, ඒ අවබෝධය, ඒ නුවණ පහළ කරගෙන ලෞතුරා මඟ වඩන්නට ඕන කරන න්‍යාය ධර්මය තවත් එකක් නිරවුල් කරගන්න, පැහැදිලි කරගන්න බලමු. අපි උදේ කාලයේ අවසන් කරන තැනදී අපි ටිකක් විමසීමක් කරමින් සිටියේ චතුරාර්ය සත්‍ය රාග ද්වේෂ මෝහ දුරු වෙන බව, පටිච්ච සමුප්පාදයට ගැලපෙන බව අපි ගත්ත නිදර්ශනය තුළින් අපට ඉතුරු වෙලා තිබුණේ ඒ උපමාව, ඒ නිදර්ශනය ආධ්‍යාත්මික අත්දැකීමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා විමසා බලන්නයි. එහි සම්පූර්ණ වගකීම ඔබට පැවරෙනවා. මෙතනින් එහාට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ පිළිබඳව හඳුන්වා දීමක්, ඔබ දක්ෂ වෙන්නට ඕන මේ නිදර්ශනය හරි තැනට නිවැරදි තැනට තබාගෙන ඒ අනුව අපි අර නිදර්ශනය දිහා බලාගෙන යම් ප්‍රශ්න ගොඩක් නැගුවා නම් ඒ ආකාරයෙන්ම දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම, දිට්ඨ, සුත්ත, මුත්ත, විඤ්ඤාණ මෙන්න මේ හමු වෙන ධර්මතාවයේ ඇත්ත ඇති සැටි දකින්න. දකින දේ ඇත්ත ඇති සැටි දකින්න. අහන දේ ඇත්ත ඇති සැටි දකින්න. දැනෙන දැනගන්න දේ ඇත්ත ඇති සැටි දකින්න. අර ඒ කණ්ණාඩිය නිදර්ශනයේදී ඔබට පුළුවන් වුණා වගේ චතුරාර්ය සත්‍ය පෙළගස්ව ගන්න. ඒ විදිහෙන් ඔබට පුළුවන් වුණොත් දැන් මේ මොහොතේ මේ අධ්‍යාත්මික අත්දැකීම් එක්ක ඒ ටික ගලප ගන්න. රාග දෝෂ මෝහ දුරු වෙන්නේ කොහොමද කියලා ඒ නිදර්ශනය තුල අපි ගත්ත විදිහටම බලන්න පුළුවන් වුණොත්. පටිච්ච සමුප්පාදය මතුවෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන් වුණොත් ඔබ හරි දක්ෂයි වාසනාවන්තයි. එනිසා ඒ වාසනාවන්ත බව, දක්ෂ බව අපි දැන් මේ වෙලාවෙම ප්‍රකට කරගන්නට ඕන. එහෙමනම් දැන් අපි බලමු මේ නිදර්ශනයෙන් ගත්ත කරුණු ටික ආධ්‍යාත්මික වූ අධ්‍යක්ීමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. අපි ඔබට උදෑසන මතක් කළා බාහ්‍ය දාරුචීරිය ආමුදුරුව රහත්තුනි මෙන්න මේ පද හතරේ අර්ථය දැනගන්න. ගොඩාක් විස්තර කළේ නැහැ. දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මෙපමණයි දේශනාව. එහෙනම් මේ දේශනාව තුළ මුළු සද්ධර්මය, සද්ධර්ම මාර්ගය තිබෙන්නට ඕන, සැඟවිලා තිබෙන්නට ඕන. අපි දක්ෂ වෙන්නට ඕන. දැන් ඒක විවරණය කරගන්න. අපි මාතෘකා කළ ගාථා ධර්මයට අනුව යමි. දැකීම. දැකීම කියලා කියන්නේ මොකක්ද? මජ්ක්‍ධිම නිකායේ නන්දකෝවාද සූත්‍රය පැත්ත ටිකක් කියවලා බලන්න ඕන. නන්දකහාමුදුරුව භික්ෂුණී ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට මෙන්න මේ ධර්ම න්‍යාය කියලා දෙන හැටි. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය විස්තර කරමින් මේ ධර්ම න්‍යාය පැහැදිලි කරමින් උන්වහන්සේ මතු කරන උපමා දෙකක් තියෙනවා. නැගෙනවරුනි තෙලු තිරය දැල්ලත් ඇතිකල්හි ආලෝකය. ආලෝකය කියන්නේ දැල්ල නෙවෙයි. ආලෝකය කියන්නේ තිරය නෙවෙයි. ආලෝකය කියන්නේ තෙල් නෙවෙයි. ආලෝකය මේ හේතු නෙවෙයි, හේතු එකක්වත් නෙවෙයි. හැබැයි ආලෝකය කියන ධර්මතාවයක් හමු වෙන්නේ නැහැ තෙල් තිරය දැල්ල නැතුව. එහෙනම් ආලෝකය කියන්නේ තෙල්වත් තිරයවත් දැල්ලවත් නෙවෙයි. ඒත් ඒ හේතුන්ගෙන් බැහැර වූකුත් නෙවෙයි. මේ හේතු ඇති කල්හිම හට ගන්නවා. හැබැයි හට ගන්න දේ තෙල් වලටවත් තිරයටවත් දැල්ලටවත් අයිති නැහැ. ඒ දෙකටම අයිති නැති දෙයක් ආලෝකය කියන්නේ. එවගේම උන්වහන්සේ දක්වනවා ගහත් පොළවත් ආලෝකයත් ඇති කල්හි සෙවණැල්ල. සෙවණැල්ල කියන්නේ ගහ නෙවෙයි. සෙවණැල්ල පොළව නෙවෙයි. සෙවණැල්ල කියන්නේ ආලෝකය නෙවෙයි. හැබැයි ගහක් නැතුව ආලෝකය නැතුව පොළව නැතුව සෙවණැල්ලක් අපට ලැබෙන්නේ නැහැ. සෙවණැල්ල මේ හේතු එකක් හෝ දෙකක් හෝ තුනම හෝ නොවේ. හැබැයි හේතුන්කින් බැහැර වූකුත් නෙමෙයි. හේතු ඇති කල්හිමයි හටගන්නේ. හේතුවට අයිති නෑ. අපි දැන් තවත් නිදර්ශනයක් ගමු. දැන් අපේ ඇඟිල්ලෙන් මේ මයික් එකට තට්ටු කරනවා. දැන් ඔබට යමක් ඇහුණද? ඇහුණා. දැන් ඇහුනේ මොකක්ද? ශබ්දය. ශබ්දය හටගත්තේ කොහමද? ගැටීම නිසානේ. මොකක්ද ගැටුනේ? ඇඟිල්ලයි මයික් එකයි. ওই ශබ්දය ඇඟිල්ලේ තිබුණාද මයික් එකේ තිබුණාද? ওই ශබ්දය ඇඟිල්ලටයිද මයික් එකටයිද? දෙකටමයිද? නැහැ. හැබැයි මේ දෙකම නැතුව මේ ගැටීම නැතුව ශබ්දය කියලා එකක් හටගන්න විදියකුත් නැහැ. එහෙනම් ශබ්දය කියන්නේ හේතුවට අයිති එකක් නෙමෙයි. හැබැයි හේතු ගැටෙන්නේ නැතුව ශබ්දය කියලා එකක් උපදින්නේ නැහැ. එහෙනම් හේතු ගැටීම නිසාම හේතු ඇති කල්හිම ශබ්දයක් හම්බ වෙනවා. ශබ්දය එතකොට හේතු නෙමෙයි. හේතුවට හේතුත් නෙමෙයි. හේතු තුලක් නෙමෙයි. හේ ශබ්දය තුල හේතු තියෙනවත් නෙමෙයි. දැන් එහෙම අහලා තියෙනවද? විෂයාකාර සක්කාය දෘෂ්ටියක් තියෙනව නේද? රූපවන්තං වා අත්තාන අත්තනීවා රූපං රූපස්මින් වා අත්තාන අත්තනීවා රූපත් රූපේම ආත්මයයි කියලා ගන්න. රූපේ නිසා ආත්මයයි කියලා ගන්න. රූපේ තුල ආත්මයයි කියලා දකින්න. ආත්මය තුල රූපය ඇත කියලා දකින්න. දැන් හේතුව ශබ්දයයි කියලා ගත්තොත් වැරදීනේ. ශබ්දය හේතු සහිතයි කියලා ගත්තොත් ඒත් වැරදි. ශබ්දය තුල හේතු තියෙනවාගත් කියලා ගත්තොත් ඒත් වැරදි. හේතු තුල ශබ්දය තියෙනවා කියලා ගත්තොත් ඒත් වැරදි. එහෙනම් මේ එකකටවත් වැටෙන්නේ නැතුව ශබ්දය දකින්න නම් අපි ශබ්දය ගැන කතා කරන්න වෙන්නේ කොහොමද? හේතු ඇති කල්හි ශබ්දය. හේතු බිඳෙනකොට ශබ්දය බිඳෙනවා. එතකොට දැන් වුණා අපි බලමු තවතාවක්. දැන් ඔය ඇහුණු ශබ්දය ඔය ඉස්සෙල්ලා ඇහුණු ශබ්දයමද? දැන් මේක පෙර ඔබට ශබ්දයක් ඇහුණානේ. ඒ ශබ්දයමද ඔය දැන් දෙවෙනුව ඇහුණේ? ඒ ශබ්දයේද වෙන ශබ්දයක්ද? කොහොමද අපි වෙන ශබ්දයක් කියලා කියන්නේ? හේතු ගැටීම නිසා යම් ශබ්දයක් හටගත්තා නම් හේතු වෙන් වෙනකොටම ඉතුරුක් නැතුවම ශබ්දය නැතුව ගියා. ඒ ශබ්දය අතට ආවෙත් නැ, මයික් එකට ආවෙත් නැ, හේතු නිසා හටගෙන හේතු නිරෝධේ නිරුද්ධ වෙනවා. එතකොට දෙවනුව ගැටෙනකොටත් අපිට ශබ්දයක් නම් ඇහුණා. හැබැයි ඒ ශබ්දය ඉස්සෙල්ලා ආපු ශබ්දය නම් වෙන්න බෑ. ඉස්සෙල්ලා හේතු ගැටීම නිසා යම් ත්‍ප්පයක් හටගත්තා නම් ඒ හේතු නිරුද්ධ වෙනකොටම ඒ ශබ්දෙ නිරුද්ධයි. එහෙනම් දැන් හේතු ගැටීම නිසා ශබ්දයක් එනකොට මේ ශබ්දය අතීතයේ ඉඳලා මෙතනට ආව නෙමෙයිනේ නේ. පෙර ශබ්දය මෙතනට ආව නෙමෙයි. මෙතන ඇති වෙච්ච ශබ්දය අනාගතයට යනවාද? නෑ. මේ දැන් හේතු ගැටීම නිසා යමක් හටගන්නවා නම් හේතු වෙන් වෙනකොටම හටගත්ත දේ නිරුද්ධ වෙනවා. මේක තමයි ඇත්ත. අපි ඉන්නේ උතර නෙමෙයි. දැන් අපි බලමු අපි දැකීම ගැන කතා කළා. දැකීම සෙවනැල්ල ආලෝකය ශබ්දය. අපි දැන් නිදර්ශන තුනක්ම ගත්තා. ලැබෙන ඵලය හේතුව නොවේ. හේතු නිසාද නොවේ. හේතු තුලද නොවේ. හේතුන්ගේ බැහැරවද නොවේ. හේතු නැතුව පුළුවන් ද හටගන්න ආලෝකයක්? හේතු නැතුව සෙවනැල්ලක් හටගනේද? හේතු ගැටීමක් නැතුව ශබ්දයක් හටගනේද? හේතු නැතුව හටගන්න ഇടකුත් නැහැ. හැබැයි හටගත්ත දේ හේතුවට අයිතිත් නැහැ. එහෙනම් දැන් ඔබට පේනවද හේතුවයි ඵලයයි දෙකක් වෙන් වෙනවා? දැකීම කියන්නේ එතකොට ඇහෙද? දැකීම රූපයද? දැකීම චක්කු විඥාණයද? ඇසීම කියන්නේ කනද? ඇසීම කියන්නේ ශබ්දයද? ඇසීම කියන්නේ සෝත විඥාණයද? පන්න විමර්ශනය කරලා බලන්න ඕන තැන. අර අපි ගත්ත දේශන කතා කරපු, උදේ කාලේ කතා කරපු නිදර්ශනයත් එක්කම මෙන්න මේ ආධ්‍යාත්මික අධ්‍යක්ීම් ටික සංසන්දනය කරලා නිදර්ශනයට සමානුරූපීව බලන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වේ මේ අපි කතා කරන තථාගත ධර්මයේ ධර්ම න්‍යාය ඔබට ඔබේ මනස තුල පහළ කරගන්න. ඒක එතකොට අපේ අත්දැකීමක් නෙමෙයි, ඔබේ අත්දැකීමක් වේ. ධර්මය කියන්නේ කාගේවත් අත්දැකීමක් නෙමෙයි. තමන්ගේ අත්දැකීමක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ ධර්ම දේශනා කරන්න යනකොට මහණෙනි මං කියන දෙයක් කියන්න එපා. මං කියන නිසාත් කියන්න එපා. තමන්ගේ දෙයක්, තමන්ගේ අත්දැකීම. මේ ධර්මයේ තමන්ගේ දෙයක් බවට පත් කරගෙන තමන්ගේ දේ කියන්න කියලා. නිසා ධර්මයේ තමන්ගේ අත්දැකීමක් වෙන්න ඕන. ඒ අත්දැකීම මෙන්න මෙතනින් තමයි කලප ගන්න, මතු කර ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීම. දැන් දකින දේ ඇහෙද? දකින දේ රූපයද? දකින දේ චක්කු විඥානයද? ඊවසා බලන්න. කණ්ණාඩිය ළඟට ගිය වෙලාවේ අපිට පෙනුණා යමක්. දැන් අපි ඒක හොඳින් ගවේෂණය කළා. පෙනෙන දේ කණ්ණාඩියද? පෙනෙන දේ කණ්ණාඩිය ඉදිරියට ආපු ධාතු කයද? පෙනෙන දේ ආලෝකයද කියලා බැලුවා. දැන් ආලෝකය කියන එක චක්කු විඥාණයටත්, කණ්ණාඩිය කියන එක ඇහැටත්, ඉදිරියට ආපු රූපය ධාතුකය හැටියට බාහිර රූපයේ හැටියටත් සමාන කරගන්න. ආලෝකයේ චක්කු විඥානය, කන්නාඩිය ඇස, කන්නාඩිය ඉදිරියට ආපු රූපය හා සමාන කරගන්න, ඇස ඉදිරියට ආපු රූපය. මෙන්න මේ හේතු සකස් වුණාම දැකීම, දැන් දැකීමක් තියෙනවා. දැකීම දැන් බලන්න ඇහෙද, දැකීම රූපයද, දැකීම චක්කු විඥාණයද කියලා විමස විමසා බලන්න. කනත් ශබ්දයත් සෝත විඥාණයත් ඇතිකල්හි ඇසීම, ඇසීම කියලා කියන්නේ කනද, ඇසීම කියන්නේ ශබ්දයද, ඇසීම කියලා කියන්නේ සෝත විඥාණයද කියලා බලන්න. අපහැදිලි වෙන තැන් ප්‍රශ්න බවට පරිවර්තනය කරගෙන දැන් ඉදිරියේ ලැබෙන අවස්ථාවේදී ඒවා විමසන්න පුළුවන්. අපහැදිලි වෙච්ච තැන් අපහැදිලි වෙන තැන් මොකක්ද දැකීම? දැකීම ඇහැනම් රූපේ නැතත් චක්කු විඥානේ නැතත් දැකීම තියෙනවා. දැකීම රූපේ නම් ඇහැ නැතත් චක්කු විඥානේ නැතත් දැකීම තියෙනවා. දැකීම චක්කු විඥානේ නම් ඇහැ නැතත් රූපේ නැතත් දැකීම තිබෙන්න ඕන. දැන් අපට දැකීමක් ලැබෙනවද මේ හේතු තුන නැතුව? මේ හේතු තුන. දැන් අපිට සමහර වෙලාවට අපින් වක්තනෙක් හිතන ඇහැ තියෙනවා නම් පේනවානි කියලා. දැන් සමහර වෙලාවට අපි ඉන්න ලොකු කල්පනාවක, ගැඹුරු කල්පනාවක ඉන්නවා. ඉන්න වෙලාවෙ කෙනෙක් ඇවිල්ලා අපි ඉස්සරහටම ඇවිල්ලා දැන් කීප වතාවක් අපිට කතා කරලා ඇහුනේ නැහැ. ඇඟට අත තියලා තට්ටු කරලා කතා කරන කම්ම ඇහුනෙත් නෑ, පෙනුනෙත් නෑ. දැන් කනටත් ගැටිලා ඇහැ ඉදිරියටත් ඇවිල්ලා දැකුණා, දැක්කද? ඇයි චක්කු විඥානය පහළ වුණේ නෑ? මනෝ විඥානය, මනෝ සම්පස්සේක අරමුණු බලමින් හිතමින් හිටිය නිසා, චක්කු විඥානයේ සෝත විඥාන පහළ නොවුණු නිසා කනට ශබ්ද ගැටුණත් ඇහැට රූප ගැටුණත් දැකීම කියන ඵලය අපට ලැබුණේ නැහැ. එහෙමනම් දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇතිකල්. හැබැයි මෙන්න මෙතනදී තියෙනවා අපි තේරුම් ගන්න ඕන තවත් කරුණු කීපයක්. ඇසත් රූපයක් චක්කු විඥානයක් ඇත්නම් ඒ තුන්දෙනාගේ එකතුවට කුමක්ද කියන්නේ? ස්පර්ශය. තින්නම් සංගති පස්ස. ස්පර්ශය ඇත්නම් පස්ස පච්චය වේදනා. වේදනාව ඇත්නම් යං වේදේති තං සංජානා. සංඥාව ඇත්නම් යං සංජානාති තං විතක්කේති. සංඥාවට හඳුනාගත් දෙයට විතර්ක කරන බව, කල්පනා කරන බව කියනවා. යං විතක්කේති තං විජානාති. කල්පනා කළ දෙයම දැනගන්නවා. ඔබ කිව්වා හරියි, ස්පර්ශය ඇති කල්ලි වේදනාව, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන, උපාදාන නිසා භව, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දුන්නස් තියෙනවා. ඒ පැත්තත් හරි නිවැරදි. එතකොට දැන් අපිට පැහැදිලි මේ හේතු ඇති කල්හි ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා සංඛාරද තියෙනවා. එතකොට ඇස උපන්න, ඇස උපන්න කියනකොට එතන මොනවද ඉපදිලා තියෙන්නේ? දුක ඉපදිලා. දුක කිව්වේ කොමකටද? පංච උපාදානස්කන්ධය. දැන් මෙතන තියෙනවද පංච උපාදානස්කන්ධය? ඔන්න දැන් අපට ඕන වෙනවා සූත්‍ර. අපි පෞද්ගලික මතවාද වැඩක් නැහැනේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවන්ගෙන්මයි ඒව පැහැදිලි කරගන්න වෙන්නේ. එනිසා අද ගිහිල්ලා කියවන්න වෙනවා මහා අත්තිපදෝපම සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය. රාහුලෝවාද සූත්‍ර මේ වගේ සූත්‍ර කීපයක්. විශේෂයෙන් මහා අත්තිපදෝපම සූත්‍රයේදී පෙන්නනවා ඇසත් රූපයක් රූප උපාදානස්කන්ධයට යනවය. චක්කු විඥාණය විඥාන උපාදානස්කන්ධය. චක්කු සම්පස්සේ හටගත් වේදනා වේදනා උපාදානස්කන්ධය. රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයට. රූප සංජේතනාව සංඛාර උපාදානස්කන්ධයට. එතකොට ඇස උපදිනවා කියනකොට මොකද්ද ඉපදিলা තියෙන්නේ? දුක ඉපදিলা පංච උපාදානස්කන්ධේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා චක්ඛුංකෝ භික්ඛවේ උපාදෝ තිති අබිනිබ්බති දුක්ඛසේසෝ උපාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ. ඇස උපන්න කියන්නේ දුක්ඛසේසෝ පදුකේ උපත. එහ උපන්න කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තා. පංච උපාදානස්කන්ධය හටගත්තා. දැන් අපි කල්පනා කරලා විමසලා බලමු අපිට අවශ්‍ය නිදර්ශනය හා සසඳ ගන්න. දැන් අපට ඕන මේ දැකීම කියන්නේ ඇහැද රූපයේද චක්කු විඥානයේද? එහෙම නැත්නම් ඇහැට රූපයට චක්කු විඥානයට එය අයිතිද? එහෙම නැත්නම් දැකීම ඇහැ රූපයත් චක්කු විඥානයත් නැතුව බැහැරව හට ගන්නවද කියන එකයි දැනගන්න. දැන් එතනදී අපි නිදර්ශනය හොඳට ගන්න ඕන. ඒකයි මතකයට ගන්න ඕන. කණ්ණාඩිය අපට ප්‍රතිබිම්බයක් ඡායාවක් වෙනුණා. පෙනුන දේ ඇහෙනුයි. පෙනුන දේ කණ්ණාඩිය නෙමෙයි, පෙනුන දේ රූපය නෙමෙයි, පෙනුන දේ ආලෝකය නෙවෙයි කියලා අපි හොඳටම තහවුරු කරගත්තා. දැන් එනම් දකින දේ ඇහෙද? දකින දේ රූපයද? දකින දේ චක්කු විඥාණයද? ඔන්න ඔබ විමර්ශනය කරලා සොයාගත්තොත් ඔබට හමු වෙන්නේම අර අපි උදේ ගත්ත නිදර්ශනයට සමාන වූම ධර්මතාවයක්. අපි තවත් තැනකින් ගත්තොත් මනායතනයත් ධම්මායතනයත් මනෝ විඥාණයත් ඇති කල්හි දැනගැනීම මනායතනයේද ධම්මායතනයේද මනෝ විඥාණයේද කියලා බලන්න. දැන් ලෝකේ හුඟක් දෙනෙක් හිතන්නේ රූපේ දකින්න. රූපේ පේනවා. රූපේ දකින්නවා. රූපේ පේනවා. රූපේ බලනවා කියන අදහස් වල තමයි හුඟක් දෙනෙක් ඉන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ඇත්තක්ද කියලා. රූපේ බලන්න පුළුවන්ද? රූපේ දකින්න පුළුවන්ද? රූපේද දකින්නේ කියලා. අපි පුංචි නිදර්ශනයක් ගමු තව. ඔබ හිතන්න දැන් අපි ඔක්කොටම මේ ඉදිරියේ තියෙන එක අරමුණක් ගැටෙනවා. අපි හිතමු යම් කාන්තාවක් අපේ ඇහැට ගැටෙනවා. ඒ ඇහැට ගැටුණාම මොන අපේ ඔක්කොගෙම ඇහැට ගැටෙන්නේ එකම රූපයක්. ඒ රූපේ ඇහැට ගැටුණාම මම දැනගන්නවා මගේ අම්මා කියලා. තව කෙනෙක් දැනගන්නවා මගේ ආච්චි කියලා. තව කෙනෙක් දැනගන්නවා මගේ අක්කා කියලා. තව කෙනෙක් දැනගනීවි මගේ දංගි කියලා. තව කෙනෙක් දැනගනීවි මගේ නෝනා කියලා. දැන් එකම අරමුණ එකම රූපය ඇහැට ගැටුණා. හැබැයි දැනගත්තේ අපි රූපය දැනගන්නවා නම් රූපය දකිනවා නම් එක එක්කෙනාට එක එක විදිහ වෙන්න පුළුවන්ද දැනගැනීම? එහෙම වෙන්න පුළුවන්ද? දැන් එකම රූපය ගැටිලා අපි එක එක්කෙනා එක එක විදිහට දැනගත්තා. දැනගත්තේ කොහොමද එහෙනම්? අපි හිතපු විදිහට. අපි හිතපු විදිහටයි අපි දැනගත්තේ. සිතුවේ කුමක්ද? හිතුවේ කුමක් ගැනද අපි? රූපේ පිළිබඳවද රූප සංඥාවද ඇසුරු වුණේ? යං සංඥානාති තං විතක්කේති. සංඥාව තමයි විතරකේට නැගුණේ. රූපය නෙමෙයි එතකොට විතරකේට නැගුණේ, සංඥාව. සංඥාවට තමයි මනසිකාරය කල්පනාව. එතකොට සංඥාව යං වේදේති තං සංඥානාති. විඳින දේ අනුවමයි විඳීම ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්ස, තුන්දෙනාගේ එකතු. එතකොට දැන් බලන්න මේ හේතු නිසා ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර, මේ නාම රූප නිසා දැනගැනීම. නාම රූපච්ඡ විඥානං කියලා කියන. දැන් එහෙමනම් ඔබට පුංචි උදව්වක් ඉඩක් ලැබුණා. අපේ මානසිකාරයේ අපේ කල්පනාව ඇහැද රූපේද චක්කු විඥානයේද ඇසුරු කරන්නේ කියලා. දැන් ඔබ දැක්කා කණ්ණාඩියක් ඉදිරියට ආපු රූපයක්, ආලෝකයක් කියන හේතු නිසා ප්‍රතිබිම්බයක් හටගත්තනේ, ඡායාවක් හටගත්තා. එතකොට අපි මම කියලා මගේ කියලා කල්පනා කළේ කුමක්ද? හේතුවද ඵලයද? හේතු නිසා හටගත්ත දේද ඇසුරු වුණේ මම මගේ කියන හැඟීම ඇති වුණේ? හේතු නිසා හටගත්ත ප්‍රතිබිම්බයටයි මනසිකාරයන් පැවතුනේ. එතකොට මනසිකාරයන් පැවැත්වු සංඥාව හේතුද? ඇහැද රූපේද චක්කු විඥානේද? ඇහැවත් රූපේවත් චක්කු විඥානේවත් නෙවෙයි. මේ හේතු ඇතිකල්ලි හටගන්න ධර්මයෝ නේද? වේදනාවක් සංඥාවක් සංඛාරයක් මේ සියල්ලම හේතු ඇතිකල්හිමයි හටගන්නේ. මේ හේතු නැත්නම් හටගන්නේ නැහැ. හැබැයි දැන් බලන්න ඕන සංඥාව රූපේද, සංඥාව ඇහැද, සංඥාව චක්කු විඥානේද? මේ හේතු වලට අයිතිද? එකකටවත් අයිති නෑ. දැන් අපිට විසඳ ගන්න තියෙන්නේ අපි රූපය ඇසුරු කරගෙනද අපේ මානසිකාරයන් පවතින්නේ, සංඥාව ඇසුරු කරගෙනද මානසිකාරය පවත්වන්නේ කියන එකයි නිර්වචනය කරගන්න. ඒකට අපි දේශනා පාඨයේ පැහැදිලි කළා තින්නං සංගති පස්සෝ චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. එතකොට යං සංජානාති තං අපේ විතර්කය සංඥාවටමයි ප්‍රතිබිම්බයටමයි කණ්ණාඩියෙත් අපි මම කියන හෝ මගේ කියන හෝ අදහස ඇති කරගත්තේ ඒක ලස්සනයි හොඳයි ප්‍රසන්නයි කියන අදහස හෝ ඒක දැන් අවලස්සනයි අප්‍රියයි අමනාපයි කියන අදහස හෝ ඒක අනිත්‍යයි අසුභයි අසාරයි කියන අදහස හෝ ඇති කරගත්තේ කණ්ණාඩියේ අපට පෙනුණු ප්‍රතිබිම්බය ඇසුරු කරගෙනමයි. එහෙනම් අපිට දැන් පැහැදිලි මානසිකාරය පවතින්නෙත් යං සංජානාති තං විතක්කේති. සංඥාවම ඇසුරු කරගෙන. සංඥාව කියන්නේ මොකක්ද? මරීචි කූපමා සංඥා. සංඥාව කියන්නේ මිරිඟුවක්. මිරිඟුව කියන්නේ කුමක්ද? නැති දෙයක් තියෙනවා වගේම පෙන්වනවා. වතුර ඇත්තෙම නැහැ. ඒත් මහ ජල කඳක් වගේ දැర్శණය වෙනවා. දැන් අපට පෙනෙන දේ ඇත්තක්ද? දැන් අපි උදේ කතා කළා කන්නාඩි යමක් පෙනෙනවා. පෙනෙන දේ අල්ලන්න ගියොත් තියෙනවා කියලා රැවටිලා අල්ලන්න ගියොත් පෙනෙන දේ දහුවෙන්නේ අප්‍රමා ධාතු කන්නාඩියේ යහුවෙන්නේ නේ. පෙනෙන දේ අපිට කවදාවත් අල්ලන්න පුළුවන්ද? කන්නාඩියේ පෙනෙන ප්‍රතිබිම්බය කවදාවත් අල්ලන්න ස්පර්ශ කරන්න පුළුවන්ද? නෑ. අල්ලන්න ගියොත් රැවටිලා හරි අපිට අහුවෙන්නේ හතර මහ ධාතුමයි. දැන් අපිට පෙනෙන්නේ මිරිඟුව. මිරිඟුව රැවටුන රැවටිලා අල්ලන්න යනකොට අපිට හම්බ වෙන්නේ සතර මහා ධාතු. එතකොට අපි පෙනෙන දේ ඇහැට ආйти පෙනෙන්නේ ඇහැ කියලා හිතනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ රූපයයි කියලා හිතනවා. පෙනෙන්නේ චක්කු විඥානයයි කියලා හිතනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මේ හේතු නිසා මේ හේතු ඇසුරු කරගෙන පෙනෙනවා කියලා පෙනෙන දේ හේතුවට අයිති කොට යම් මොහොතකට අපි සලකයි නම් අර කණ්ණාඩියේ පෙනෙන දේ කණ්ණාඩියයි කණ්ණාඩියේ පෙනෙන දේ රූපයයි ආලෝකයයි කියලා ඒ හේතුවලට අයිති කරලා බැලුවා කොච්චර මිත්‍යාවක් කියන එකත් වටහා ගත්තා. ඒහා සමාන වැරද්දක් මිත්‍යාවක් මෙන්න මෙතනදි සිද්ධ වෙනවා. දැකීම දැනීම දැන ගැනීම ඇසීම කියන ධර්මතාවයන් ටික හරියට තේරුම් ගත්තේ නැත්නම් දැකීම ඇහැට රූපයට චක්කු විඥාණයට අයිති නැහැ. හැබැයි ඇහත් රූපයක් චක්කු විඥාණයක් නැතුව දකින යමක් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට සංඥාව නම් හම්බ වෙන්නේ විඥාණය නම් හම්බ වෙන්නේ ඒ හටගන්න මේ හේතු තිබෙන්නම ඕන. මේ හේතු නොගැටුණොත් ස්පර්ශයක් වෙනවද? ස්පර්ශයක් නොවුනොත් වේදනා සංඥා පහළ වෙනවද? වේදනා සංඥා පහළ වුනොත් ඊට අනුරූපී වූ මානසිකාරයක් ඇද්ද? නැහැ. එසේ මානසිකාරයක් නැත්නම් දැනගැනීමක් ඇද්ද? එහෙමනම් දැන් මේ හේතු ඇතිකල්හිම අපට දකින දෙයක් හම්බ වෙනවා. දැකීමක් හම්බ වෙනවා. හැබැයි දකින දේ හැවත් දකින දේ රූපේවත් දකුණු දේ චක්කු විඥානේවත් නොවේ. මේ හේතු ඇති කල්හි හට ගන්න දේ අස්මින් සති ඉදං හෝති. මේ හේතු නැත්නම් දැකීමක් තියනවද? හැ රූපේ චක්කු විඥානේ නැත්නම් දැකීමක් වෙයිද? අස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්හි මේ නොවේ. ඉමසු පාදාය දං උපජ්ජති. මේ හේතු හට ගැනීමෙන්මයි දැකීමක් අපට හම්බ වෙන්නේ. ඉමසු නිරෝධාය දං නිරුද්ධති. යම් විටක මේ හටගත් හේතු නිරුද්ධ වුණොත් දැකීම ඉතුරු වේද? දැකීමද නිරුද්ධ වේ. දැන් නන්දකෝවාද සූත්‍රයේදී නන්දකාමඳුරු කියනවා, කවුරු හරි තෙල් නැතුව, තිරේ නැතුව, දැල්ල නැතුව ආලෝකයේ ඉතුරුයි කියලා කියනවනම්, ආලෝකයේ තියෙනවා කියලා කියනවනම් කවුරු හරි, ඒක ඇත්ත කතාවක්ද? ඒක මහා විශාල මෝඩ මුලාසාගත කතාවක්. එතකොට දැන් ඔබ අප ඉන්නේ එතන. එහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීම. එහත් රූපයත් චක්කු විඥානයත් නැති වෙනකොටම දැකීම අවසන්. අවසන් වෙලාද අපිට දැන්? උදේ එනකොට දැකපුවා එහෙම තාම තියෙනවද? තියෙනවා. ඊයේ දැකපුවා තියෙනවා, පෙරේද දැකපුවා තියෙනවා, පොඩි කාලේ දැකපුවා තියෙනවා. එහෙනම් අපිට දැකීම දැකීමකින් අවසන් වෙලා නෑ. දැකීම දැකීමකින් අවසන් වුණා නම් ditthi ditta matta. මෙන්න මේ හේතු නිසා දැකීමක් හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට ඒ දැකීම නිරුද්ධ වුණා කියලා අපි නුවණින් දැකලා තියෙනවා. දැන් අපි නිරෝධය, දැකීමේ නිරෝධය නොදැක්ක නිසා මොකද අපි දැන් කරන්නේ? දැක්ක දේ හොයනවා, දැක්ක දේ හිතනවා, දැකපු දේ නැවත නැවතත් දකින්න හොයාගෙන යනවා. දැන් බලමු අපිට හම්බ වෙනවද කියලා එක කවදාවත්. හොයාගෙන ගියත් එහෙම හම්බ වෙයිද කියලා අපි බලමු. දැන් ඔබ මෙන්න මෙහෙම හිතන්න. අපි දැන් අර ශබ්දයක් අහන්න සැලැස්සුවා. ඒ ශබ්දය හේතු ගැටෙනකොටම හටගත්තා. හේතු වෙන් වෙනකොටම නැතුව ගියා. ඔබට ජීවිතේ කවදාවත් ওই ශබ්දය හොයන්න පුළුවන්ද? නැහැ. ඒ ශබ්දේ නම් නැති වුණා නැති වුණාමයි. ආයි මොන විදියකින්වත් ඒ ශබ්දය හොයන්න බැහැ. හැබැයි ඊළඟට ඊට සමාන શબ્දයක් ඇහුනොත් ආපහු හේතු ගැටීම නිසා අපි රැවටෙනවද මේ ඉස්සෙල්ලා ආපු શબ્දෙමයි කියලා? ඉස්සෙල්ලා ඇහුණු શબ્දෙමයි මේ නැවත ඇහෙන්නේ කියලා අපි රැවටෙන බවක් තියෙනව නේද? ඇත්තනම් දැන් හේතු ගැටීම නිසා શબ્දයක් අටගන්නවා. හේතු වෙන් වෙනකොටම ඒ ශබ්දය නිරුද්ධ වෙනවා. නැවත තට්ටු කරනකොට නැවත ශබ්දයක් හටගන්න බව ඇත්ත. එහෙත් පෙර ශබ්දය නම් නෙමෙයි, දැන් හේතු ගැටීම නිසාමයි හටගත්තේ. එතකොට දැන් අපිට යමක් හේනව නම් දැන් හේතු ගැටීම නිසා. එතකොට පෙර හේතු ගැටීම නිසා යමක් හටගත්තා නම් ඒකට මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධ වෙලා. දැන් ඇහෙන්නේ දැන් හේතු ගැටීම නිසා. දැන් ඊළඟට ආපහු ඇහෙනවා නම් ආයෙ ඇහෙන්නේ හේතු ගැටීම නිසාම ඒ මොහොතේම හටගන්න දෙයක්. එතකොට අතීතයේක දැන් නම් මෙතනට ආවද? මෙතන එක අනාගතයට යනවද? නෑ. පවතින ඇත්ත ධර්මතාවය මොකද්ද? දැන් හේතු ගැටීම නිසා යමක් හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනකොට ඉතුරුවක් නැතුවමයි නිරුද්ධ වෙන්නේ. හැබැයි මේ Nirodhe දන්නේ නැත්තම් ශබ්දයක් ඇහුණා හරි ලස්සනයි හරි මිහිරි කියලා අපි ශබ්දය ගැන ඔන්න තණ්හාව උපදවා ගන්නවා. එක්ක දේශය උපදවා ගන්න මහා කරච්චලයක්. ඊළඟට අපි මොකද කරන්නේ? මිහිරි ශබ්දය නම් ආපහු හොයන්න කන් යොමනවා. කන් යොමනකොට හේතු ගැටීම නිසා ආපහු ඇහෙන්න පුළුවන්. ඇහෙනකොට ඉස්සෙල්ලා ශබ්දේම ආපහු ඇහුණානේ කියලා මේ ලෝකේ අපි මුලා වෙනවා. ඔබ මන් තවත් නිදර්ශනයකින් කියන්නම්. ඔය කොහොම කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ. ලිඳට එබෙනවා බල්ලෙක්. බල්ලෙක් ලිඳට එබුණාම බල්ලාට පේනවා තවත් බල්ලෙක්. තවත් බල්ලෙක් ඉන්නවා දකින්න අර බල්ලා එක්ක ඒ බල්ලට ඇලුම් කරනවා, ආදරය කරනවා. එහෙම නැත්තම් පුරනවා, ගැටෙනවා. දැන් බල්ලාට බල්ලෙක් ඉන්නවා. නිඳ ඇතුලේ තව බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලා ලිඳෙන් මෙහාට එනවා. ලිං කටින් මෙහාට එනවා. එනකොටම බල්ලට බල්ලෙක් වශයෙන් පෙනුණු දේ බිඳි බිඳි හරි එතන තියෙනවද? කලාප වශයෙන් හරි. දැන් ওই සමහරු කියනවානේ කලාප වශයෙන් බිඳි බිඳි තියෙනවා කියලා. දැන් බල්ලට බල්ලෙක් වශයෙන් හම්බ වෙච්ච දේ බිඳි බිඳි හරි ලිඳ ඇතුලේ තියෙනවද? නැහැ. එහෙනම් බල්ලට බල්ලෙක් වශයෙන් පෙනුනේ මේ ලිඳට එබෙනකොටම පෙනිච්ච සෙවනැල්ල ඡායාව තමයි බල්ලා බල්ලෙක් හැටියට දැක්කේ. එතකොට බල්ලා ලිංගකටින් මෙහාට එනකොටම ඉතුරුවක් නැතුවම බල්ලට බල්ලෙක් හැටියට පෙනුණු දේ නැත. අපි දැන් බල්ලා මෙහාට ඇවිල්ලා කල්පනා කරන්නේ ඉතන බල්ලෙක් ඉන්නවා. මොකද බල්ලා දන්නේ ඉතන නිරුද්ධ වෙච්ච බව. බල්ලා හිතනවා තාම ඉතන බල්ලෙක් ඉන්නවා කියලා. හිතලා ආපහු ගිහලා එබෙනකොටම ආයි බල්ලා ඉන්නවා. එතකොට බල්ලා හිතනවාද කීයටවත්ම මේ දැන් හේතු ගැටීම නිසා හටගත්ත කියලා? බල්ලා හිතන්නේ ඉස්සෙල්ලා හිටි බල්ලාම තාමයි. ඉතින් අපිත් හිතනවා තමයි. එකතරයක් ගැටිලා මේ පැත්ත බලනකොටම අපි දැක්ක දේ ඉවරයි. දැන් ඒ තියෙනවා කියලා හිතලා මේ ඇරිලා බලනකොට ආපහු හේතු ගැටීම නිසා ආපහු පෙනෙන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා පෙනෙච්ච එක නෙමෙයි. අපි අර බල්ලා වගේ මෙතන ඉස්සෙල්ලා දැක්ක එකේනම ආයි දැක්කන්නේ කියලා. එතකොට එතන මෝඩකමක්, අවිද්‍යාවක්, මිත්‍යාවක් මිස එය ඇත්ත නෙවෙයි. ඇත්තනම් හේතු ගැටීම නිසා යමක් හටගත්තනම් හටගත්ත දේ ඉතුරුවක් නැතුවමයි ඉවර වෙන්නේ හේතු නිරුද්ධ වෙනකොට. දැන් අපිට මෙන්න මේ බල්ලගේ දෙක්මින් මිදුනත් හරි අපිත් යමක් ඇහැට ගැටෙනකොට දකිනවා. දකින එක මම කියලා හිතනවා වෙන්න පුළුවන්, මගේ කියලා හිතනවා වෙන්න පුළුවන්, අනුන්ගේ කියලා හිතනවා වෙන්න පුළුවන්. එක එක්කෙනා දැන් අපි අර ඉස්සෙල්ලා කිව්වේ එකම රූපයේ ගැටුණාම මම අම්මා කියලා හිතුවා, තව එක්කෙනෙක් අත්තම්මා කියලා හිතුවා, තව එක්කෙනෙක් නෝනා කියලා හිතුවා, තව එක්කෙනෙක් අක්කා කියලා හිතුවා, තව එක්කෙනෙක් නංගී කියලා හිතුවානේ. එතකොට තම තමන් හිතුවේ තම තමන්ට පෙනෙච්ච දෙයක නෙලෙයි. අර වතුරට එඹුණාම බල්ලා ඒ ඡායාවට තවත් බල්ලෙක් ඉන්නවා කියලා හිතුණා. ඒ වගේම අපේ ඇහැට ගැටෙනකොටත් අපිට සංඥාවක් පහළ වෙලා අපිත් එක එකනා හිතනවා මේ පේන්නේ නම් මමමයි, මේ පේන්නේ මගේමයි, මේ පේන්නේ අම්මා, මේ පේන්නේ නංගි, මේ පේන්නේ නෝන, මේ පේන්නේ මහත්තයා, මේ මොන මොන හරි හිතපු විදිහට. එතකොට අපි මෙන්න මෙතනදී අපි තේරුම් ගන්න ඕන දැකීම කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් බල්ලා ළිඳට එබෙනකොට බල්ලා දකින්න තම බල්ලේ. හැබැයි බල්ලා බල්ලෙක් හැටියට දකින්න දේ මොකද්ද කියලා අපිට තේරෙනවා. අපි ඊට වඩා නුවණින් යුක්ත නිසා බල්ලා රැවටෙන තැන අපිට තේරෙනවා. හැබැයි අපි රැවටෙන තැන අපිට තේරෙන්නේ නැහැ. ඒකයි වැරද්ද. දැන් අපි තේරුම් ගන්න උත්සාහ කළොත් බල්ලා රැවටෙන තැන කොතනද කියලා. දැන් බල්ලා බල්ලෙක් වශයෙන් දකින්නේ මොකක්ද? මෙන්න මේ දකින දේ හම්බ වෙන්නේ වතුරක් ඊට එබුණු ධාතු කය ආලෝකය. මේ තුන නොලැබුණා නම් බල්ලට බල්ලෙක් වශයෙන් පේන ඡායාව හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබට පැහැදිලි බල්ලා බල්ලෙක් වශයෙන් දකින සෙවණැල්ල වතුර නෙමෙයි. ළිං ගැත්තේ ඉන්න බල්ලත් ධාතු කයත් නෙමෙයි ආලෝකයක්. මේ ඇතිකල්ලි හටගන්න යමක් දැකීමක් තියෙනවා. එතකොට දකින දේ දැකීම කවුරු හෝ කියලා හිතනවා නම් ඒක වැරද්දක් නේ. හරි විදිහට එතන දකිනවා නම් අපිට දකින්න වෙන්නේ මේ හේතු ඇතිකල්ලි ඵලයක්. මේ හේතු එකක්වත් නැති වෙනකොට ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙන. බල්ලලෙන් කටින් එහාට එනකොටම හේතු නිරුද්ධ වෙනකොටම ඉතුරුවක් නැතුවම නැති වෙනවා. බල්ලලෙන් කටේ ඉබිලා හිටියත් ඉර වැහුණොත් බල්ල නැහැ. පේන දේ නැතුව යනවා. ඒ වගේ අපටත් ඇහත් රූපයක් චක්කු විඥානයක් ඇතිකල්ලි දකින යමක් තියෙනවා. හැබැයි දකින දේ පෙනෙන දේ ඇහෙද නොවේ රූපේද නොවේ චක්කු විඥානයේද නොවේ. නමුත් අපි තාම ඉන්නේ පෙනෙන දේ ඇහැට අයිති, පෙනෙන දේ රූපයට අයිති, පෙනෙන දේ චක්කු විඥානයට අයිති. එහෙම නැත්නම් පෙනෙන දේ ඇහැමයි, පෙනෙන දේ රූපයමයි, පෙනෙන දේ චක්කු විඥානයමයි කියලා. එතකොට අපි මොකද්ද කළා තියෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනේවා රූපං රූපස්මින් වාත්තානං කියන මේ විචාකාර වූ සක්කාය දෘෂ්ටියට තමයි මෙතන වරදින කොටම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මෙතනින් වරද්දගත්තේ නැත්නම් වරදින් නැතුව මෙන්න මේ දිහා බලන්න පුළුවන් නම් ඔබට කියන්න පුළුවන් දර්ශන ඥානය පහළ කරගත්තා කියලා. දර්ශන ඥානය ලැබුණා නම් මොනවද දුරු වෙන්නේ? සක්කාය දෘෂ්ටිය. දැන් බල්ලා ළිඳට එබෙනකොට පෙනෙන දේ ඇත්ත නොදන්න නිසා බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා බල්ලෙක් බල්ලෙක් හිතේද තවත් එයාට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හම්බ වෙලා තියෙනවා. ඒත් දැන් අපිට පෙනෙන දේ ඇත්ත දකින්න පුළුවන් වුණොත් පෙනෙන්නේ මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙලා යන ඵල ධර්මතාවයක් කියලා දැක්කොත් අපට සත්ත්ව පුද්ගල සංකල්පයේ උපදින්න ඉඩ තියනවාද? එහෙනම් බල්ලට වගේම අපිටත් වරදින්නේ මේ පෙනෙන දේ ඇත්ත නොදන්නා. යම් විටක මේ පෙනෙන දේ ඇත්ත දැනගත්තොත් ඒක මට හෝ අනුන්ට හෝ කියලා අයිතිකාරයෙක් හම්බ වෙන්නේ නැහැ. අපිට එතකොට හම්බ වෙන්නේ මොකද්ද? හේතු නිසා හටගත්ත දේ. හේතු නිසා හටගත්ත දේ හේතු නිරෝධයෙන් හේතුඵල ධර්මතාවයක් හම්බ වුණා. එතකොට මම මගේ කියලා යමක් හම්බ වුණාද? සත්වේ පුද්ගලයෙක් හම්බ වුණාද? හම්බ වෙන්නේ. හැබැයි මෙතන වරදිනකොටම බල්ලට බල්ලෙක් හම්බ වුණා වගේම මම මගේ අම්මා තාත්තා ලෝකෙ නොයෙක් දේ හම්බ වෙන්නේ මෙතන වරදිනකොට. මෙතන නිරවුල් වෙනකොට නිවැරදි වෙනකොට සත්ත්ව පුද්ගලාත්ම වශයෙන් හෝ යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් වශයෙන් හෝ ගැනීමක් නම් වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මොකද්ද? හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන ධර්මතාවයක් දැකීමක් ඇසීමක් දැනීමක් තමයි. එතකොට ඒක දැක්කොත් සක්කාය දෘෂ්ටිය තියෙනවද? ඒ ධර්මතාවය දැක්කොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන උපාදානයිද? උපාදාන වෙන්න විදිහක් නෑ. පෙනෙන දේ ඇත්ත නොදැක්කොත්, පෙනෙන දේ මමයි මගේ කියලා හිතුවොත්, පෙනෙන දේ අම්මා කියලා හිතුවොත්, පෙනෙන දේ අක්කා කියලා හිතුවොත්, රූපේ උපාදාන වෙලා වේදනා සංඥා සංඛාර විඥාන උපාදාන වෙලා පෙනෙන දේ හේතුවට අයිති නෑ. හේතු ඇති කල්ලි හටගත්ත අස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්ලි මේ හටගත්ත, මේ නැති කල්ලි මේද නැති වෙනවා කියලා බැලුවොත්, රූප උපාදාන නැහැ, වේදනා උපාදාන නැහැ, සංඥා උපාදාන නැහැ, සංඛාර උපාදාන නැහැ, විඥාන උපාදාන නැහැ. එහෙනම් අපි පංච උපාදානස්කන්ධය හඳුනාගත්තා නම් මෙන්න මෙතනයි අපට මේ සත්පුද්ගලාත්ම සංකල්පයේ සක්කාය දෘෂ්ටිය උපදින්නේ කියලා හඳුනාගත්තා. මෙන්න මේ මෙතන වරදිනකොට සක්කාය දෘෂ්ටිය උපදිනවා. මෙතන නිවැරදි වෙනකොට, හරි විදියට දකිනකොට සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා කියලා දැනගත්තා. ඔබ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ඕනේ. විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න ඕනේ. දැන් ඔබ දැනගත්තා සක්කාය දෘෂ්ටිය ඇති වෙන්නේ මෙහෙමයි, සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ. දැන් එහෙනම් ඔබ දන්නවා ඔබට අවශ්‍ය නම් සක්කාය දෘෂ්ටිය නැති කරන්න. එහෙනම් ඔබ නැති කරන්න ඕන කරන මාර්ගයක් දන්නවා. එහෙනම් මාර්ගය දන්නවනම් න්‍යාය දන්නවා. න්‍යාය දන්නවා කියලා කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය දන්නවා. මෙන්න මේ ටික මේ පමණකට සැහැල්ලුවට ගන්න එපා. තව ටිකක් අර්ථ විමසලා ගත්තොත් ඔබට පුළුවන් මාර්ගය උපදවා ගන්න කෙනෙක් වෙන්න. ඵලයටපත් වුණාද කියන එක අපි දන්නේ, ඒක එහාට කරගන්න ඕන එක. ඔබ තේරුම් ගත්තොත් මෙන්න මේ නිදර්ශන ටිකත් එක්ක, එහෙනම් සත්පුද්ගල දෘෂ්ටිය උපදින්නේ මෙහෙමනම්, මේ පෙනෙන දේ දකින දේ ඇත්ත නොදකින නිසානම්, පෙනෙන දේ ඇහැටවත් රූපයටවත් චක්කු විඥාණයටවත් අයිති නැති බව දකිනේ, මේ හේතු ඇති කල්ලි හටගෙන මේ හේතු නිරෝධයෙන් විරුද්ධ වෙනවා නේද කියලා බලන්න දකින්න පුළුවන් වුණොත් සැබවින්ම සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා නේද? එසේ නොහැකවොත් ඒකාන්තයෙන් සක්කාය දෘෂ්ටිය සත්පුද්ගල ආත්ම සංකල්පය ඇති වෙනවා නේද කියලා ඔබ හොයලා විමසලා බැලුවොත් දැන් ඔබට තියෙනවා පැහැදිලි निराවුල් සොයා ගැනීමක් කරන්න. ඒ ටික තව ටික දුරටත් निराවුල් කර ගැනීම සඳහා යමක් ඇසිය යුතුයි, සෙවිය යුතුයි, පරීක්ෂණය කළ යුතුයි. මෙතන සොයා ගන්න නැතුව, මෙතන හඳුනා ගන්නේ නැතුව මේ සක්කාය දෘෂ්ටියේ මෙදීමක් නිරෝධයක් නම් කවදාවත්ම සිදුවන්නේ නැත. දැන් අපි කියවන දැන් සමහර අය ඉන්නවා මේ දකින්නේ රූපයයි. දකින්න රූපය නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා ගත්තොත් තමයි වැරදි. එනිසා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්න ඕන කියලා දැන් අර පෙනෙන රූපයේ දිහා බලාගෙන අපි කියන්නේ හේතු නිසා හටගන්න ඵලයක් අපිට හමු වෙනවයි කියලා. පෙනෙන දේ දිහා බලාගෙන කණ්ණාඩිය ළඟට නම් ගිහිල්ලා කණ්ණාඩියේ පෙනෙන්නේ මමයි කියලා හිතාගෙන, මේ සත්වයායි පුද්ගලයායි කියලා හිතාගෙන මේකෙස් ලොම් නියදත් සම්මත් නහර ඇට ඇට මිදුළු අපු ගඩුවක් මා දළමු පෙන අලු ලේ සරව තෙම් සතුවාදීදේ මේ කයා සුභයි අසාරයි කියල බලන. පෙනෙන දේ රූපයයි කියලා හිතාගෙන, පෙනෙන දේ ඇත්ත දැකල නෙවෙයිනේ, පෙනෙන දේ කයයි මමයි කියල හිතාගෙන, පෙනෙන දේ එහෙ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ මෙනෙහි කරන්නේ පෙනෙන දේ ඇත්ත දැකලාද නොදකද? නොදක. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කුසල් පුඤ්ඤාභිසංකාර පහල කරගත්ත මිසක් ඒකට මාර්ගයයි නොකිය යුතුයි. පෙනෙන දේයි ඇත්ත නොදැන, පෙනෙන දේ රූපයයි, පෙනෙන දේ කයයි, පෙනෙන දේ සත්වයාගේය, පෙනෙන දේ පුද්ගලයාගේය කියලා සංකල්පයකට ඇවිල්ලා ඒක අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, දුක් වශයෙන්, අසුභ වශයෙන් කොතෙක් බැලුවත් මොඩකම දුර වෙලාද? එහෙනම් මොඩකම දුර වෙලා නැහැ, අවිද්‍යාව සහිතයි. අවිද්‍යාපත්යෙන් පුඤ්ඤාමි සංඛාර. ඒක කුසල් කිය යුතුයි. මේක පෙනෙන දේ රූපයයි කියලා හිතාගෙන ඒක සුභයි, නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා හිතනවට වඩා හුඟක් වටිනවා. පෙනෙන දේ රූපයයි කියලා රැවටිලා හරි ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා බලන්නේ. එයාටත් අනුන්ටත් ඒකේ අනර්ථයක් නැහැ. හැබැයි ඒකට කියන්නේ නැහැ මාර්ගය කියලා. මොකක්ද ඒකට කියන්නේ? බුදුරජාණන් වහන්සේ සබ්බත්තගාමිනී පටිපදාව දස බල ඥානයන්ගෙන් එකක් නේ. සියලු තැනක පැමිණෙන ප්‍රතිපදාව උන්වහන්සේ දන්නවා. නියත වශයෙන්ම අපා දුගතියට යන මඟක් උන්වහන්සේ දන්නවා. මොකක්ද? නියත වශයෙන්ම අපාය ආදී දුගතියට වැටෙන දුග්ගති මඟ උන්වහන්සේ දන්නවා. ඊළඟට උන්වහන්සේ දන්නවා ඒ මාර්ගයේ හැටියට දෙවනුව උන්වහන්සේ දන්නවා මාර්ගය නොවන. එහෙත් සුගතිය ආවරණය නොවන ප්‍රතිපදාවක් උන්වහන්සේ දන්නවා. තවත් මගක් උන්වහන්සේ දන්නවා සුගතියත් මාර්ගයත් දෙකම ආවරණය නොවන. දැන් මාර්ග තුනක් තියෙනවා. එකක් සග්ගාවරණ මග්ගාවරණ. ස්වර්ගයේ දාවරණේ වෙලා මාර්ගයේ දාවරණේ වෙලා ඒක තමයි අපුඤ්ඤාභි සංඛාර. අපුසලේ ස්වර්ගයක් නැහැ, නිවනක් නැහැ. තවත් මගක් තියෙනවා මග්ගාවරණයි. සද්ධාවරණ නෝ. ස්වර්ගය ආවරණේ වෙලා නැහැ, හැබැයි මාර්ගය ආවරණයි. දැන් අපි පෙනෙන දේ ඇත්ත නොදැන, පෙනෙන දේ මමයි මගේ, සත්‍යයගේ පුද්ගලයාගේ කියලා හිතාගෙන එයා ඒ රූපාදී ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව කොතෙක් මෙනෙහි කළා? එතන මග්ගා වරණයි. මෝඩකම දුර වෙලා නෑ, පෙනෙන දේ ඇත්ත දැකලා නෑ. හැබැයි සග්ගා වරණ නෑ. ස්වර්ගයේ ආවරණයක් නෑ ඒකේ. එයාට සුගතිය තියෙනවා. ඒ නිසා ඒකට කුසල් කිව යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝාවරණද මග්ගාවරණද නොවු. සංඝාවරණද නොවු මග්ගාවරණද නොවු. යම් කෙනෙකු මේ හේතු නිසා හටගත් ඵලය හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන බවම හේතුඵල නිරෝධයම දකිනවා නම් එයා අපායට යන්න හේතු නැහැ. එයාට සුගතියට හේතු වෙහිලත් නැහැ. හැබැයි නිවනක මඟ සකස් වෙලා තියෙනවා. එතකොට සග්ගාවරණද නොවු මග්ගාවරණද නොවු ප්‍රතිපදා. මෙන්න මෙයටයි මාර්ගය කිය යුත්තේ. එසේ නොවන දේ කුසල් මිය හැකි, ඒත් එය මාර්ගය නොවේ. අද දවසේ අපේ රටේ නෙමෙයි ලෝකෙ කොහේ හෝ නිවන් දකින මඟක් කියනවා නම් ඒ හැම තැනක්ම විමර්ශනය කොට බැලුවහොත් මග්ගාවරණ වූ සග්ගාවරණ නො වූ කියන කාණ්ඩයට වැටේ. අපි කිව්වට පිළිගන්න එපා, පරීක්ෂා කරලා බලන්න. අවිද්‍යාව මතද ඒ සියලු ඉගැන්වීම් ගොඩනැගිලා තියෙන්නේ කියලා කොහෙලා බැලුවොත් පෙනේ. එහෙමනම් දැන් ඔන්න දකින, අහන, දැනෙන, දැනගන්න දේ, අහන, දැනෙන, දැනගන්න දේ ඇත්ත ඇතිසතියෙන් දකිනවා නම් අපිට හම්බ වෙන්න ඕන හේතු නිසා හටගත් ඵලයක් බව. යම් ඵලයක් වේ නම් එය හේතු නිසාමයි. සරියුත් හාමුදුරුවෝ, අස්සජි හාමුදුරුවෝ ගාථා ධර්මයක් කියනකොටම අවබෝධ කරගත්තේ මොකක්ද? මෙන්න මේ ධර්මයේ යේ ධම්මා හේතුඵලව. යමක් හටගත්තා නම්, යමක් පෙනෙනවා නම්, ඇහෙනවා නම්, දැනෙනවා නම්, දැනගන්නවා නම්, එය හටගත්තෙම හේතුඵලව. හේතුඵලයන්ගෙන්මයි මේ හටගත්තේ. යේ ධම්මා හේතුඵලව තේසං හේතු තථාගතෝ. යමක් හට ගැනීමට හේතු පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ හේතුන්ගේ Nirodhe තේසංසය Nirodhe, ඒ හේතුෙත් ඵලය Nirodhe බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දැන් අපිට බුද්ධ දේශනාවයි මේ හමු වෙන්නේ, හසු වෙන්නේ. දැන් ඔබට පැහැදිලි වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඔබට අහක දාන්න බෑ, මේක මෙහෙම නොවේ කියන්න බෑ, නොතේරුණා වෙන්න පුළුවන්. නමුත් එහෙනම් මෙන්න මෙතනමයි අපිට හොයන්න තියෙන්නේ, මෙතනමයි ඉගෙන ගන්න තියෙන්නේ, මෙතනමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ටිකෙන් එහාට යන්න පුළුවන් කමක් නෑ මේ ටික දැනගත්තේ නැත්තම්, මේ ටික දැකගත්තේ නැත්තම්. ඒ නිසා දැන් ඔබට පාරක් හම්බ වුණා, කාළඟට හරි කමන්නේ යන්න. යන යන හැමතැනකින්ම අහලා බලන්න මෙන්න මේ හේතුෙ ඵලයේ Nirodhe බලන්නේ කොහොමද. හැබැයි මෝඩකමට වැටෙන්නේ නැතුව, අවිද්‍යාපත්‍යෙන් සංඛාර කුසල් වුණත් වැඩක් නැහැ. අවිද්‍යාප්‍රත්‍යෙන් නම් අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා හා දැනගන්න බලන්න හමු වෙන කල්යාණ මිත්‍රයන්ගෙන්. එතකොට ඔබට මේක වඩ වඩා පැහැදිලි කරගන්න පුළුවන් වේවි. එහෙම කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණොත්. එහෙමනම් දැන් අපි තවත් එකක් නිදර්ශනයක් දෙකක් අරගෙන අපි බලමු. අපි යමක් දැනගන්නවා සිටින්, සිතින් අපි යමක් දැනගන්නවා. මොකද්ද දැනගන්නවා කියන්නේ? මොකද්ද දැනගන්නවා කියන්නේ? දැනගන්නේ කොහොමද? සිතක් සිතුවිලිත් මනෝවිඤ්ඤාණත්, මනායතනයත් ධම්මායතනයත් මනෝවිඤ්ඤාණයත් කියන හේතු ඇති කල්හිමයි දැන ගැනීම. දැන් අපි මෙහෙම හිතමුකෝ, දැන් අපි උදේ එනකොට මග තොටේදී දැක්ක, අහපු, දැනුණු දෙයක් ගැන අපිට දැන් මතක් වුණොත්, දැන ගැනීමකට ආවොත් එතන සිදුවෙන, පහළ වෙන ධර්මතාවය මොකක්ද කියලා ටිකක් හොයලා බැලුවොත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. සිංහතුනි, අපිට හුඟක් දෙනකොට තියෙන අඩුපාඩුව තමයි අපි සිත හඳුනන්නේ නැහැ. සිත දකින්න පුළුවන් චිත්ත අභ්‍යාසවල යෙදিলা නැහැ. ඒ නිසා අපිට මේ ඇතුළතින් යමක් තියෙනකොට ප්‍රකට නැහැ. හිත දකින්න පුළුවන්ද? හිත දකින්න පුළුවන්ද? දැකලා තියෙනවද? දැකලා නැද්ද? හිත දැකලා තියෙනවද නැද්ද? ඈ කොහොමද අපි හිත දකින්නේ? කොහොමද සිතුවිලි දැකලා තියෙන්නේ? කොහොමද හිත දකින්න පුළුවන්? දැන් අපි නිදර්ශන ටිකක් අරගෙනම බලමු. දැන් මේ බලන්න අපි දෙහා දැන් ඔබට ඉදිරියේ යමක් ඇහැට ගැටිලා දැන් යමක් පේනවා. ඔන්න දැන් මේ පෙනෙන දේ ඇත්ත නොදැක්කොත් ඊළඟට ලැබෙන ප්‍රතිඵලය තමයි තවත් ආයතනයකින් මේ හා සමාන දෙයක්ම දකින්න වෙනවා. අපි යථාර්ථයට නොගෙයින් අපි සම්මතය තුළ මේ ටික කතා කරමු. දැන් ඒ වගේ ඔබ බලන්න වටපිටාවේ තිබෙන ඇහැට ගැටෙන යම් කාරණා කීපයක් අරමුණු කීපයක් දිහා බලන්න. බලලා දැන් ඒ අනුපිළිවෙලින් සීකොට බලන්න දැකපු දේවල්. දැන් ඔබට ඇහැට ගැටෙනකොට යම් දැකීමක් වුණා නම් ඒහා සමානම රූපයක් ඇස් පියලා බලන්න පේනවද කියලා? පේනවද? දැන් ඔය පේන්නේ අර සතර මහා ධාතුයෙන් හටගත් අපි නොඑක් නොඑක් නම් පනවලා තියෙන දෙයද? ඒ බාහිර රූපේද පේන්නේ? නැහැ. එහෙනම් ඔය පේන්නේ මොකක්ද? සිත. සිතහා සිතුවිලි තමයි අපිට හසු වෙන්නේ. හොඳයි, දැන් අපි බලමු. ඔන්න දැන් මේ අරමුණු ටික එකින් එක අරගන්න. අරගන්නකොට ඔබට දැන් ඔන්න අපි ඉස්සෙල්ලම පෙන්නපු දේට සමාන යමක් ඔබට හිතට පෙනෙනවා. පෙනෙනකොටම ඔබට ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? දැන් මම උසවලා මේ පෙන්නපු දේ මගේ අතේ තියෙන මේ අවාන ඔබට පෙන්නවා, දැర్శණය කළා. දැන් ඒක අපි සිතෙන් දකින අවස්ථාවකට අපි තිවිසුනොත් දැන් ඔන්නේ ඇහැට දැකපු සමාන වූ යමක් ඔබට පෙනෙනවා. දැන් හරිද? පෙනෙනවද? මේක පෙනෙනකොට ඔබට මේක දිහා බලාගෙන කොහොමද හිතන්න පුළුවන්? ඉස්සෙල්ලම අපේ පුරුද්ද අනුව මේ පෙනෙන්නේ වටාපසයි කියන අදහස නම් එනවාමයි නේ. දැන් අපි හුරු කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ අවිද්‍යාව මතම කටයුතු කරන්න මිස විද්‍යාව මත කටයුතු කරන්න නොවන නිසා මේ ඡායාව පෙනෙනකොටම වටාපත කියන අදහසක් එනවා. වටාපත කියන අදහස උපදිනකොටම මනසිකාරයේ එය වෙනකොටම දැන ගැනීම වටාපතක් පිළිවෙලා. එතකොට වටාපතක් කියන දැන ගැනීම ආවේ වටාපතක් කියලා හිතපු නිසා. වටාපතක් කියන කල්පනාව ඇති වුණේ මේ පෙනෙච්ච ඡායාවට සංඥාවට. එතකොට අපි පෙනෙන දේ ඇත්ත ඇති සැටියෙන් දැකලා දෙහෙම මෙනෙහි කළේ. පෙනෙන දේ ඇත්ත ඇති සැටියෙන් අපි ඒ බැලුවේ. එහෙනම් අපි ඇත්ත ඇති සැටියෙන් එතන වරදිනකොටම එතනට අපි මොකද්ද කිව්වේ? අවිද්‍යාව. අවිද්‍යාව සහගත වෙනකොටම උපන්නේ මොකද්ද? මම උදේම කිව්වා අවිද්‍යාව සහගත වෙනකොටම එන්නේ ඊළඟට ඉස්සරහට ආත්‍රවේ කියන නේද? ආශ්‍රවය. දැන් මෙතන මේ හටගත්ත පෙනෙන දේ මේ හේතු නිසායි හටගත්තේ, මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා හටගත්ත තැන නොදකිනකොටම කල්පනාව මානසිකාරය වුණේ මොකද්ද? පෙර ඇහැට ගැටුණු රූපයක් පිළිබඳව නේද? වටාපත කියන දැනුම, වටාපත කියන ඉගෙනීම දැන් වෙච්ච එකක්ද? අතීතයි. එතකොට දැන් හටගත්ත දේ ඇත්ත නොදකිනකොටම ආශ්‍රව කියන්නේ මොකද්ද? පෙර ඇසුර. දැන් පෙර මතකයකට නේද ගියේ? වටාපත කියන පෙර මතකයට නේද ගියේ? එතකොට අපිට අවධානය යොමු වුණේ, එල්ල වුණේ කොහෙද? මේ ලෝකේ තියෙන යමක් දෙයක් පිළිබඳ. යමක් දෙයක් පිළිබඳ. එතකොට රූපේ උපාදාන වෙලාද? වේදනා සංඥා සංඛාර විඥාන උපාදාන වෙලා. එහෙනම් ඒ උපාදාන වෙනකොටම ඒකට ඇල්ම, කැමැත්තක්, නන්දියක් ඇති වෙලා තණ්හාවත් ඒහා සමගම ඇවිල්ලා දුක හටගත්තේ මෙහෙමයි, දුක ඇති වෙන්නේ මෙහෙමයි, දුක පවතින්නේ මෙහෙමයි. එතකොට දැන් අපි මේ පෙනෙන දෙයට මේ වටාපතයි කියලා කල්පනා කළත් වැරදි. පෙනෙන දේ අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවා. පෙනෙන සංඥා විඥානේ අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවා. ඊටානි වැරදි නෑ. ඒක අරිට වඩා හොඳයි, කුසල. නමුත් පෙනෙන දේ ඇත්ත දැකලා නැහැ. එහෙනම් අපි හරියට හරි විදියට මෙනෙහි කරනවා නම් ඔන්න ඔය පෙනෙන දේ දිහා බලාගෙන මේ පෙනෙන දේ, මේ දකින දේ, මේ දැනෙන දේ මේ හේතු නිසාමයි හටගත්තේ. මන ආයතනයත්, ධම්ම ආයතනයත්, මනෝ විඥානයත් ඇතිකල්හි මේ දැන ගැනීම. මේ හේතු අනිත්‍යයි. අනිත්‍ය වූ හේතු බිඳෙන කල මේ පෙනෙන දේද දැනෙන දේද අනිත්‍යයි නිරුද්ධයි කියලා බැලුව, එහෙනම් අපිට හම්බ වුණේ හේතුඵල නිරෝධය. හේතුඵල ධර්මක නිරෝධයක් නම් අපි දැක්කේ ආශ්‍රවයට එතන ඉඩ නැහැ. ආශ්‍රවයට ඉඩ නැත්නම් තණ්හාවටත් එතන ඉඩ නැහැ. එහෙනම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයයි, සංඛාර නිරෝධයෙන් තණ්හා නිරෝධයයි. එහෙනම් දැන් ඔන්න ඔය විදිහට ඔබ ටිකක් බලන්න, ඔය විදිහේ නිදර්ශන ටිකක් අරගෙන උදේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි ප්‍රශ්න ගොඩක් විමසන්න ඔබට පුරුදු කළා. මේ පෙනෙන දේ අතීතයෙන් ආපු එකක්ද? දැන් බලන්න ආපහු අර ගත්ත නිදර්ශනයටම, අර හැට ගැටිච්ච වෙලාවේ හම්බ වෙච්ච එකද මේ ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් දැන් මේ හටගත්තේ දැන් හේතු ගැටීම නිසා. මොකද්ද? මන ආයතනය, ධම්ම ආයතන, මනෝ විඥානයක් කියන හේතු නිසා හටගත්ත දේකුයි දැන් හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් අතීතයේ ඒවා මෙතනට ඇවිල්ලා නෑ. දැන් හේතුවත් ඵලයක් දෙකම මෙතන. එහෙනම් අතීතයෙන් මෙතනට මොකුත් ඇවිල්ලාද? නෑ. එහෙනම් අතීතයේ හටගත්ත ඇහත් රූපයත් චක්කු විඥානයත් ඒ ඇති කල්ලි දැකීමත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් හටගත්ත දේහි ඇත්ත දකිනකොට, හටගත්ත දේ හටගත්ත හේතු දකිනකොට අපි අතීතය අන්තයෙන් දුර වෙනවා. දැන් අපි දන්නවා එහෙනම් දැන් හේතුවත් ඵලයක් මෙතනම නම් අතීතයෙන් මෙතනට ආවේ නෑ. මේක මතක තියාගන්න. ඉස්සෙල්ලා શબ્දේ නෙවෙයිනේ ඔය ආවේ, දැන් හේතු ගැටීම නිසාමයි. එහෙනම් දැන් මන ආයතනය, ධම්ම ආයතනය, මනෝ විඥානය නිසා දැන් දැකීමක් දැනීමක් ඇතනම් ඒ දැන් හේතු නිසාමයි හටගත්තේ. ඉස්සෙල්ලා එක නෙමෙයි. එහෙනම් අපි දැන් මෙතන හේතුවත් ඵලයක් දකිනකොට අපි අතීත අන්තයට අපි ආයිද? අතීතයට ආයිදනේ. අපි අතීතයෙන් නිදෙනවා. දැන් මෙතන හටගත්ත දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා දකින්නවා.
මේක අනාගතයට යනවද කොහෙටවත් නෑ අනාගතයට අයිති නැතුව යනවා අතීත අන්තයෙන් මිදෙනවා අනාගත අන්තයෙන් මිදෙනවා වර්තමානයේ අපිට හම්බ වෙනවද පිහිටා ඉන්න තැනක් අල්ලගන්න තැනක් හම්බ වෙනවද නෑ වර්තමානයේ අපිට හම්බ වෙන්නේ හේතු ඇති කල්ලි අටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන එතකොට ධර්මයේ අකාලිකද කාලයකට අයිතිද එහෙනම් අද ධර්මයේ අකාලික බව කියන්නේ වහ විපාක දෙන නිසා කියලා එහෙම නේද පොත්වල තියෙන්නේ එහෙනම් ධර්මයේ අකාලික බව ඇත්තනම් කාලයට අයිතිද දැන් අපිට හමු වෙන දේ අතීතයට අයිතිද නේ අනාගතයට අයිතිද නේ වර්තමානයේ ඉතුරුද වර්තමානයේ අයිතිද නෑ වර්තමානයේ තියෙන්නේ නිරුද්ධ වෙන ධර්මතාවය එහෙනම් තථාගත ධර්මය අකාලිකයි සැබවින් අකාලිකයි කියන අර්ථය මෙන්න මේ කියන දැක්ම දර්ශනීය න්‍යාය තුළම අපිට පහල කරගන්න මතු කරගන්න සිද්ධ වෙනවා දැන් තව විදිහකට බලන්න දැන් හේතු ගැටීම නිසා හටගන්නවා දැන් හේතු ගැටීම නිසා හටගත්තා හට ගැනීම දකිනකොට නෑ කියන්න පුළුවන්ද කාටවත් කිසිවක් නෑ කියන්න පුළුවන්ද හේතු ගැටුණොත් හටගන්න එතකොට හේතු ගැටීම නිසා හට ගැනීම දකිනකොට නෑ කියන්න බැහැ තියෙනවනේ හැබැයි හේතු නිරුද්ධ වෙනකොට හටගත් දේ නැති වෙනකොට තියෙනවා කියන්න පුළුවන්ද එහෙනම් ඇත කියන අන්තේනොත් නැත කියන අන්තේනොත් මිදෙනවා හට ගැනීම දකිනකොට නැත කියන අන්තයෙන් මිදෙනවා හටගත් දේ නිරුද්ධ වෙනවා දකිනකොට තියෙනවා කියන අන්තයෙන් හට ගන්නවා දකිනකොට උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙනවා හටගත් දේ නැතෙනකොට සාස්වත දෘෂ්ටියෙන් මිදෙනවා එතකොට සාස්වත දෘෂ්ටියෙන් උච්ඡේද දෘෂ්ටියෙන් මිදුනේද ඇත කියන අන්තයෙන් නැත කියන අන්තයෙන් මිදුනේද අතීත අන්තයෙන් අනාගත අන්තයෙන් මිදුනේද ඒ කොතනද මෙදුම් පිළිවෙතයි එහෙනම් දැන් අපට උපදින්න ඕන මෙන්න මේ න්‍යාය මේ දර්ශනියත් එක්ක මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨිය තියෙනවද දැන් මොකද සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දැන් අපිට හම්බ වුණා ඔය පෙනෙන දේ ඇත්ත නොදකින්නකොටම පෙනෙන දේ අරයය මෙයය මමය මගේය කියලා අරගත්ත අරගන්නකොට මොනවද ඇති වුනේ දුක හටගත්තා දුක අයිති වුනේ මම මගේ අරයගේ මෙයාගේ කියන තෘෂ්ණා සහගත සංකල්පයත් එක්ක දුක්ඛ සමුදයත් එක්ක එතකොට යම් වෙලාවක දකින දේ ඇත්ත දකිනකොට මම මගේ කියලාද දකින්නේ අරයාගේ මෙයාගේ සත්‍යයාගේ පුද්ගලයාගේ කියලාද දකින්නේ හේතු ඇති කල්ලි අපගත්තා හේතු නිරෝධයෙන් නිරෝධයි තණ්හාවට අවිද්‍යාවට එතන ඉඳ නැති වෙනකොට රූප උපාදාන වෙලාද වේදනා සංඥා සංකාර විඥාන උපාදාන වෙලාද එහෙනම් දුකත් සමුදයත් යම් තැනක නිරුද්ධ නම් ඒ නිරෝධයනේ ඒ නිරෝධයේ නැවත නැවත ඉන්න ප්‍රතිපදාව මාර්ගය මොකද්ද නැවත නැවතත් මේ දකින අහන දැනෙන දැනගන්න දේවි ඇත්ත ඇති දකින්න ඉතින් මෙන්න මේක තමයි ධර්මයේ න්‍යාය ඉතින් මෙන්න මේ ටික හොඳට නිදර්ශන අරගෙන දැන් අපි යමක් පෙන්නලා සිතෙන් දකින දේ දිහා බලාගෙන නැගිය යුතු ප්‍රශ්න ගොඩක් අපි කියලා දීලා තියෙනවා. දැන් ඒවා දිහා බල බලා මෙනෙහි කර කර බලන්න. මෙහෙම කළොත් මෙහෙම වෙන්නේ නැද්ද? මෙහෙම මෙනෙහි කළොත් මෙහෙම වෙනව නේද? දැන් මේ පෙනෙන දේ වටාපතයි කියලා හිතුවොත් වටාපතයි කියලා හිතුවොත් වැරදි නේද? එතකොට වටාපතයි පෙනෙන දේ වටාපතයි කියලා හිතනකොටම ධාතුව රූපේ උපාදාන වෙලා නේදයි කියලා හිතන. ලෝකේ නේද අල්ලගෙන තියෙන. ලෝකයෙන් ඈතර වෙලා. පෙනෙන දේ අනිත්‍යයි කියලා හිතුවත් අනාත්මයි දුකයි කියලා හිතුවත් පෙනෙන දේ ඇත්ත දැකලා නැහැ. පෙනෙන දේ ඇති නැතිවීම දැකලා නැහැ. එනිසා එහෙනම් මේ පෙනෙන දේ ඇහෙන දැනෙන දැනගන්න දේහි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද කියලා නැවත නැවතත් තවදුරටත් විමස විමසා බලන්න නිදර්ශන ටිකක් අරගෙන නැවත නැවතත් ඒ අරඹයා උත්සාහවත් වෙනකොට අර කන්නාඩියේ ගත්ත නිදර්ශනීය උපමාවක් නෑර අමතක නොකොට මේ දිහා බලනකොට ඔබට පුළුවන්කම ලැබේවි. දසනා පහ තබ්බා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව යමක් වේ නම් යම් තාක් වේ නම් ඒ සියල්ල නිරුද්ධ කරගන්න පළමුවේ නිරුද්ධ කරන ක්‍රමයේ හමු වේවි. මෙන්න මෙහෙම කළොත් ඒ සක්කාය දෘෂ්ටිය දුර වෙනව නේද? රූප උපාදානයෙන් වේදනා සංඥා සංකාර විඥාන උපාදානයෙන් දුර වෙනව නේද? මෙහෙම මෙනෙහි නොවුනොත් මෙහෙම මානසිකාරය නොයදුවොත් මේ රූපේ වේදනා සංඥා සංකාර විඥානේ උපාදාන වෙලා නේද? හොදට හොයලා විමසලා බලනකොට ඔබට තේරෙනවා උපාදාන වෙන හැටි නොවෙන හැටි. එහෙනම් දැන් ඔබට තියෙනවා උපාදාන වීම දුකට හේතුව නම් දුක නම් උපාදාන නොවීම දුක දුකෙන් මිදීම නම් දුකෙන් මිදෙන මඟ නම් ඔබට තේන මඟ යායුත්තේ ඔබ තුමේහි කිච්ඡං ආතප්ප ක්‍රියාව ඔබ සතු වෙනවා අක්ඛතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ මේ ටික පෙන්වලා දෙන්න විතරයි. ඊට වැඩි හරට යමක් කරන්න බෑ. එනිසා දැන් ඒ ටික ඒ විදිහෙන් මෙනෙහි කරන්න දැන් ටික වෙනවක ඊළඟපත් සඳහා විවේකය. ඊයින් පස්සේ ඔබට පුළුවන් අද දවසේ ඔබට පැහැදිලි වෙච්ච තැන් ප්‍රශ්න නදලා ඒව නිරවුල් කරගන්න. මතු දවසකට නොතිය ඒ සියලු ප්‍රශ්න නිරාකරණය කරගෙනයි අද අපි පිට වෙලා යන්නේ. ඉතින් ඒ සඳහා ඉක්මනින් කාලය ගන්න ඕන. එනිසා විවේක කාලයේ පුළුවන් තරම් කෙටි කරගෙන ඒ සඳහා ඉදිරි මේ ප්‍රශ්න විමසීම සඳහා තිබෙන අවස්ථාවට වැඩි කාලයක් ඉතුරු කරගන්න. මේ ඇසු සද්ධර්මයේ බලමහිමයෙන් මේ උතුම් සද්ධර්මයේ ප්‍රකට කරගෙන මේ ජීවිතයේ කල් වේවා මේ ගෞතම ශාසනයේ උතුම් ධර්ම අවබෝධයේ සිද්ධ වේවා කියලා